මේ වෙලාවේ අප ඔබ වෙත ගෙන එනු ලබන්නේ සිංහල විෂය පිළිබඳ පාඩමක්. අද විෂය කරුණු සාකච්ඡා කිරීම සඳහා අපි ආරාධනා කර සිටිනවා අනුරාධපුර තම්මැන්නාව වේලුසුමන මහාවිද්‍යාලයේ සිංහල විෂය භාර ආචාර්ය සුගත් නයනানন্দ මහත්මයාට, ඒ වගේම නාචාදුව සිංහල මහාවිද්‍යාලයේ සිංහල ආචාර්ය තිලක් ඒකනායක මහත්මයාට.
අයිබුවන් දයබරසනනි, ඔබ අදත් එක්තු වෙලා ඉන්නේ රජරට ගුවන්විදුලිය මගින් FM 107.3 රජරට සේවයේ උස්සේ ක්‍රියාත්මක වෙන රජරට ගුරුගෙදර රේඩියෝ ඉස්කෝලේ වැඩසටහන් මාලාවේ හෙළබස් විනිස සිංහල පාඩමත් එක්ක. ඉතින් ඔබ දන්නවා මේ වන විටත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ මඟ පෙන්වීම යටතේ උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙවන ගුවන්විදුලි අධ්‍යාපනික වැඩසටහන තමයි රජරට ගුරුගෙදර රේඩියෝ ඉස්කෝලේ. ඉතින් මේ කොවිඩ් වසංගතයේ හමුවේ නිවෙස් වලට වෙලා ඉන්න දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු අභිවර්ධනය කිරීම උදෙසා ක්‍රියාත්මක කරන මේ වැඩසටහන ඔබට මහඟු පිටුවහලක් වෙනවා කියලා හිතනවා අපි. මේ නිවෙස්ගත දරු දැරියන්ට පාසල් අධ්‍යාපනයට අවකාශය ඇහිරුණු තත්වයක් ඇතුලේ මේ කටයුතු ශ්‍රවණය කිරීමෙන් ඔබට කිසියම් ආකාරයකට යම් යම් පාඩම් මාලා ඇසුරෙන් දැනුම වර්ධනය කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් අදත් හෙළබස් විනිස අපි ආරම්භ කරන්නයි සූදානම් වන්නේ. මේ වෙනකොට අපි 10 ශ්‍රේණියට අදාළ ආරම්භක සාහිත්‍ය පාඩම් ගණනාවක් මේ ඔස්සේ කතා කරලා තියෙනවා. ඉතින් ඔබට මේ පාඩම් මාලාව පිළිබඳ ඔබේ අදහස් යොමු කරන්න පුළුවන්. මෙන්න මේ දුරකථන අංකයට 0711 8420 829 යන දුරකථන අංකයට. නැවතත් මා මතක් කරන්නම්, 0711 8420 829 යන දුරකථන අංකයට ඔබ කෙටි පණිවිඩයක්, එහෙම නැත්නම් WhatsApp පණිවිඩයක් ඔස්සේ අපිට යොමු කරන්න. ඇත්තටම ඔබේ සංවර්ධනාත්මක යෝජනා අදහස් අපිට අතිශයින් ප්‍රයෝජනවත් වෙනවා. දුවේ පුතේ, මේ වැඩසටහන් තවදුරටත් ඔබට රුචි පරිදි, ඔබට අවශ්‍ය පරිදි සංනිවේදනය කිරීම උදෙසා. ඉතින් උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, ඒ වගේම අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිංහල විෂය අංශය මේ කටයුත්ත සඳහා සක්‍රීය දායකත්වයක් සපයනවා. ඒ වගේම රජරට ගුවන්විදුලියේ හි කාර්ය මණ්ඩලයේ මේ සියලු දෙනාම එකතු වෙලා තමයි මේ වැඩසටහන ඔබ වෙත මේ විදිහට සංනිවේදනය කිරීමේ කාර්ය සිද්ධ වෙන්නේ. ඉතින් පහුගිය දවසක අපි අන්තිමට කතා කරේ 10 ශ්‍රේණියට අදාළ සාහිත්‍ය සංග්‍රහයේ තිබෙන සිංහල නවකතාව පිළිබඳව ප්‍රවේශයක් සහිත පාඩම බැද්දේගම නවකතාව. ඉතින් බැද්දේගම නවකතාවේ පසුබිම පිළිබඳව, ඒ වගේම බැද්දේගම නවකතාවේ භාෂාත්මක ලක්ෂණ පිළිබඳව අපි පහුගිය සතියේ කතා කරා. ඉතින් මේ නවකතාව ශ්‍රී ලාංකේය නවකතා සාහිත්‍ය තුළ ස්ථානගත වෙන්නේ ඓතිහාසිකව අපේ රටේ කිසියම් කාලවකවානුවක මිනිසුන්ගේ ගැහැණුන්ගේ ජීවන රටාව පදනම් කරගත්ත ඔවුන්ගේ ජීවිත ඛේදවාචකයන් නිරූපණය කරන නවකතාවක් විදිහට. ඉතින් ලෙනාඩ් සිඩ්නි වුල්ෆ් මහතා රජයේ නිලධාරියෙක් විදිහට ලංකාවේ හම්බන්තොට ප්‍රදේශයේ රැකියාව කරන කාලවකවානුව තුළ ඒ ප්‍රදේශයේ ග්‍රාමීය ජනතාවගේ ජීවිතය ඇසුරෙන්, ඔවුන්ගේ සිතුම් පැතුම් ඇසුරෙන්, ඔවුන් ජීවිතයත් එක්ක පොරබදන ආකාරයේ ඇසුරෙන් නිර්මිත මේ නවකතාව සැබෑ ලෙසම ඒ කාලවකවානුව පිළිබඳ ඓතිහාසික චිත්‍රයක් අපිට අදට නිරීක්ෂණය කිරීමේ හැකියාව ලැබෙනවා. ඉතින් ඒ නිසා මෙය ඉතාමත් වටිනා නවකතාවක් සිංහල නවකතා සාහිත්‍ය තුළ. ඒ වගේම තමයි මේ නවකතාව සිංහලයට පරිවර්තනය කිරීම, නැත්නම් සිංහල අනුවාදනය කිරීමේ කාර්ය සිද්ධ වෙන්නේ ප්‍රවීණ ගත්කතුවර පරිවර්තක AP ගුණරත්න මහත්මයා විසින්. ඉතින් මේ චරිතවල සජීවී ගුණය, මේ ගම්මානයේ මිනිසුන්ගේ ගැහැණුන්ගේ ජීවිතය පිළිබඳ සජීවී සුවඳක් අපට සමීප කරන්නට, සැබෑ ලෙසම ඒ ජන ජීවිතයේ සුවඳ ආග්‍රහණය කරන්නට අපට හැකියාව ලැබිලා තියෙන්නේ AP ගුණරත්න මහත්මයාගේ භාෂා ශෛලිය සහ ඔහුගේ පරිවර්තන කාර්යය තියෙන ප්‍රශස්ත භාවය නිසා. ඉතින් ඉංග්‍රීසි කෘතිය සාපේක්ෂව සිංහල කෘතිය වඩාත් ජනතාවට සමීප, පාඨක සමාජයට සමීප කෘතියක් බවට පත් කරන්නට AP ගුණරත්නයන්ගේ නිර්මාණාත්මක භාෂා ශෛලිය සහ පරිවර්තන කාර්යභාරය ඉතාම මහඟු සේවයක් කරනවා කියලා අපිට මේ නවකතාව සියුම්ම පිරික්සා බැලීමේදී අවධානය යොමු කරන්න පුළුවන්කම දෙන්නේ, නැත්නම් නිගමනය කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔබ දන්නවා මේ නවකතාව අධ්‍යයනය කිරීමේදී මේ නවකතාව විවිධ ශාස්ත්‍ර ඔස්සේ අපිට අපේ අවධානය යොමු කරන්න පුළුවන් මේ නවකතාවට විචාරයක් ගොනු කරනකොට විවිධ ශාස්ත්‍ර කරා අපගේ අවධානය යොමු කරන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ මේ නවකතාවේ භාෂාව, මේ නවකතාවේ තේමාව, අවස්ථා සහ සිද්ධ නිරූපණය, ඒ වගේම චරිත, මේ වගේ විවිධ ශාස්ත්‍ර කරා ඔබගේ අවධානය යොමු කරන්න පුළුවන් වෙනවා. ඉතින් අපි ගිය සතියේ කතා කරා මේ නවකතාව තුළ කොහොමද අපිට දක්න ලැබෙන්නේ මේ ඒ බද්දේගම ජන ජීවිතය පීඩාවට පත්වන ආකාරය පිළිබඳව. මේ බද්දේගම වැසියන් ක්‍රමිකව ජීවිතේ අවදානම් සහගත ස්වභාවයන්ට මුහුණ දෙමින් ඔවුන් ගමන් කරන ආකාරය පිළිබඳව. ඉතින් ඒ තුල අපි කතා කරා මේ විවිධ බලවේගවලට මේ සමාජයේ මුහුණ දෙන හැටි. බලවේග වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි සබාදහමේ බලවේග, නැත්නම් පාරිසරික වශයෙන් නැත්නම් සබාදහම විසින් මේ අයට එල්ල කරන බලවේග නියගය වගේ දේවල්. එතකොට ඒ දුෂ්කරතාවයන්, ඒ වගේම අනිත් පැත්තට සමාජ බලවේග, ඒ කියන්නේ නිල බල පැලැන්තිය කොහොමද මේ අයගේ ජන ජීවිතය කෙරෙහි තමන්ගේ ක්‍රියාවලිය යොමු කරන්නේ, ඒ ඔස්සේ කොහොමද මේගොල්ලෝ පීඩාවට පත් වෙන්නේ කියන එක. ඉතින් ඒක එක්තරා විදිහකට මේ බද්දේගම කෘතිය තිබෙන එක තේමාවක් විදිහට අපිට අධ්‍යයනය කරන්න පුළුවන් වෙනවා. ඉතින් මේකටම ගැළපෙන ප්‍රශ්නයක් දුවේපති ඔගොල්ලන්ගේ සිංහල සාහිත්‍ය සංග්‍රහයේ පොතේ තියෙනවා. අර නැන්චෝහාමිගේ කතාව, අවුරුදු 10කින් මුළු ගමම අලින්ට යනවා. යැයි නැන්චෝහාමි කී අනාවැකිය ක්‍රමයෙන් සත්‍යයක් වූ අයුරු උදාහරණ දෙමින් විමසන්න කියලා ඔගොල්ලන්ගේ සාහිත්‍ය සංග්‍රහයේ පොතේ පළවෙනි ප්‍රශ්න විදිහට තියෙනවා. අතරම මෙතනින් බලාපොරොත්තු වෙන්නේ මේ නැන්චෝහාමි කියලා කියන්නේ ආරච්චිලගේ බිරිඳ. එතකොට මේ ජන ජීවිතය කොහොමද අභාවයට යන්නේ කියන එක පැත්තකින් මේ සබාදහමත් එක්ක සටන් කරන්න බැරි මිනිස්සු ඒ සබාදහමේම කොටසක් බවට පත් වෙලා ජරා ජීර්ණ වෙලා විනාශයට පත් වෙලා යනවා කියන එක. කියන්නේ තවදුරටත් මේ වනචාරී ජීවිතයේ ජීවත් වෙන මේ මිනිස්සුන්ට ඒ වනගත ජීවිතයත් එක්ක හැප්පෙන්න, වනගත ජීවිතයත් එක්ක ගැටෙන්න තිබෙන නොහැකියාව තමයි එකෙන් කියන්නේ. ඒ කියන්නේ මේ සංස්කෘතිකමය වශයෙන් ඒ වනාන්තරයෙන් එක්ක එළියට එන්න ඕනේ. එහෙම නැත්නම් ඔවුන් තුළ පවතින ඒ වනචාරී ජීවන රටාවන් කිසියම් දුරකට අත්හර ගන්නවා. එහෙම නැතුව මේ වනාන්තරය තුළම ජීවත් වෙමින් ඒ වනගත ජීවිතයට අභියෝග කරමින් ජීවත් වෙන්න ඔවුන්ට තිබෙන නොහැකියා තමයි ඔවුන් මෙතනදී ඇත්තටම සංකේතාත්මකව මේ නැන්චෝහාමිගේ ප්‍රකාශය තුළින් තිබෙන්නේ. මොකද ඒකට හේතුව බද්දේගම ජනතාව කියන්නේ එක්තරා විදිහකට මේ වනාන්තරයෙන් එළියට ඇවිල්ලා කිසියම් ආකාරයකට මේ වනාන්තරයත් එක්ක පොරබදමින් ජීවත් වෙච්ච පිරිසක්. හැබැයි ඔවුන්ට එළියෙන් එල්ල වෙන තාඩන පීඩනත්, ඒ කියන්නේ ශිෂ්ට සම්පන්න සමාජයේ පැත්තෙන් එල්ල වෙන තාඩන පීඩනත් එක්තරා විදිහකට වනත්‍රි ස්වභාවයක් ගන්නවා. ඒ කියන්නේ මිනිසා තුළ සහජයෙන්ම පවත්නා ඒ වනචාරී ජීවන රටාව සංස්කෘතික ජීවිතයට අවතීර්ණ වුණත් නැතත් ඔවුන් තුළ ස්වභාවයෙන්ම සහජයෙන්ම පැන නගිනවා කියන කාරණේ මේ තුළ තියෙනවා. ඒ නිසා ඒ චර්යා රටාව වෙනස් කරගන්නේ නැතුව, ඒ චර්යා රටාවෙන් මිදෙන්නේ නැතුව ඒකත් එක්ක ජීවත් වෙන්න බැහැ කියන කාරණේ මෙහි ඍජු සහ වක්‍ර විදිහට හෙළිදරව් කරන්න කතා කරුව සමත් වෙනවා. ඉතින් අවසානයේදී මේ ගම විනාශයට පත් වෙන ගමක්, නැත්තම් වනය විසින් ගිල ගන්නා ගමක් බවට පත් වෙනවා. ඒ අයට ඒ වනාන්තරගත ජීවිතෙන් බාහිරට එළියට පැමිණෙන්නට, බහැරට එන්නට නොහැකියාවක් මේ තුළ නිර්මාණය වෙලා තිබෙනවා. ඉතින් ඒ කාරණේ තමයි දුවේ පුතේ අපිට ඇත්තටම මේකෙදී සනාථ කරන්න ඕන කාරණේ වෙන්නේ. කොහොමද මේ බද්දේගම ගරා වැටිච්ච, ජරා ජීර්ණ වෙච්ච, එහෙම නැත්නම් භෞතික වශයෙන් වනාන්තරයෙන් වැසී ගිය, මොකද ආරච්චිලගේ නිවස අභාවයට යාම කියලා කියන්නේ මේ ගම දෙකඩ වීමක් විදිහට සලකන. මොකද එතන එලිපෙහෙලි වෙලා නැති වුනහම, එතන කැලෑ වැහුනහම ගම දෙකඩ වෙනවා කියන්නේ ආරච්චිගේ ගෙදර තියෙන හරියටම ගම මැද, ගමේ ගෙවල් 10න් මැද තමයි ආරච්චිගේ ගෙදර තියෙන්නේ. එතකොට ආරච්චිගේ ඉස්සර කාලේ අද වගේ නෙවෙයි දුවේ පුතේ, මේ සාමාන්‍යයෙන් එක ඉඩමක් සමහරට අක්කර 2ක් 3ක් අක්කර 5ක් වගේ ප්‍රමාණයක් වෙන්න පුළුවන්. එතකොට ඒ ඉඩම හරියට එලිපෙහෙලි කරලා ඒ ඉඩමේ හරියට නඩත්තු කඩක සිද්ධ වුණේ නැත්නම් ඒ ඉඩම කැලෑවයි. එතකොට කැලෑවදිනවා කියලා කියන්නේ අක්කර 2 3ක කැලයක් හරි මැද ඉතුරු වෙනවා. එතකොට මේ පැත්තේ ගංගොඩල්ලයි එහා පැත්තේ ගංගොඩල්ලයි දෙකඩ වෙනවා. ඉතින් ඒ ආරච්චිගේ නිවස කැලේට යනවා කියලා කියන්නේ තව විදිහකට සිලිඳු බබුන් පුංචි මැනක ඇතුළු ජීවිතය, ඒගොල්ලන්ගේ ජීවිත විනාශ වෙනවා කියලා කියන්නේ යම් ආකාරයකට මේ ගම විනාශය කරලා ළඟාවීම කියන එක. එතකොට මේ අයට දෛවෝපගතව ඒ වනචාරී ජීවිතෙන් වනගත ජීවිතෙන් එළියට ඒමට තිබුණු නොහැකියාව මේ තුළ විද්‍යමාන වෙනවා. ඉතින් මේක තමයි මේ ගම්මානය පිළිබඳව අපිට කියන්න තියෙන ප්‍රධානම කාරණේ බවට පත් වෙන්නේ. ඊළඟට මේ සමාජ බලවේග මගින් සහ එහෙම නැත්නම් ස්වභාවික බලවේග මගින් මේ ගම විනාශයට පත්වීමේ ඛේද වාචක අපිට ඒ විදිහට කතා කරන්න පුළුවන්. ඊළඟට දුවේ පුතේ, මේ නවකතාවේ කේන්ද්‍රීය චරිතය විදිහට අපිට මේ නවකතාව තුලින් හම්බ වෙන්නේ, නැත්නම් මේ නවකතාවේ අපිට නියමිත පරිච්ඡේදය තුලින් හම්බ වෙන ප්‍රධාන චරිතය විදිහට, නැත්නම් චරිත ලක්ෂණ ඉස්මතු වෙන විදිහට අපිට හඳුනා ගන්න තියෙන චරිතය තමයි පුංචිමණිකගේ චරිතය. පුංචිමණිකගේ චරිතය, පුංචිමණික කියලා කියන්නේ බබුන්ගේ බිරිඳ, ඒ වගේම සිල්ඳුගේ දියණිය. ඉතින් මේ පුංචිමණිකා කියලා කියන්නේ මේ ගම්මානයේ ජීවත් වෙච්ච බොහොම අහිංසක ගැමි තරුණියක්. ඉතින් ඇය කිසියම් ආකාරයකට ආකර්ෂණීය ස්වභාවයක් ඇතුළ තිබෙනවා. ඉතින් මේ ගම්මානය තුළ ජීවත් වෙන මිනිසුන්ගේ ගැහැණුන්ගේ ආකර්ෂණයට ඇය බඳුන් වෙනවා. ඇය සිලිඳුගේ දියණිය. එතකොට සිලිඳු කියන්නේ වනාන්තරගතව ජීවත් වෙච්ච වනචාරී ජීවිතයට හුරු වෙච්ච කැලය තමන්ගේ විශ්වාසවන්ත ස්ථානයේ බවට පත් කරගත්ත මේ නවකතාවේ වීර චරිතය විදිහට අපිට හම්බෙන, එහෙම නැත්නම් සබාදහමත් එක්ක වගේම සමාජ බලවේගත් එක්ක බොහොම සක්‍රීය විදිහට ගැටිලා තමන්ගේ අනන්‍යතාවය සුරක්ෂිත කරගෙන තමන්ගේ ජීවිකාව ඉස්සරහට ගෙනියන්න සහ තමාටම ආවේණික ජීවන රටාවක ජීවත් වෙච්ච කාටත් කරදරයක් නැති, අවශ්‍යගත්තොත් බොහොම කරදර ඇති වෙනවා වගේ නිකන් හැඟවුමක් තියෙන චරිතයක් තමයි සිලිඳු කියන චරිතය. ඉතින් මේ සිලිඳුගේ දියණිය තමයි පුංචිමණිකා. පුංචිමණිකා ස්ත්‍රියක් විදිහට, කාන්තාවක් විදිහට මේ සමාජය තුළ හැමදාම දක්න ලැබෙන තාඩන පීඩන ඔස්සේ ගැටෙමින් පොරබදමින් ජීවත් වෙන චරිතයක් විදිහට තමයි අපිට මේ නවකතාව තුළ, මේ පරිච්ඡේදය තුළ පුංචිමණිකාව අපිට ස්ථාපිත කරලා තියෙන, නැත්නම් ඉස්මතු කරලා තියෙන. ඉතින් ඇයගේ පියා, එක පැත්තකින් ඇයගේ පියාට මේ නවකතාව තුළ මුහුණ පාන්න සිද්ධ වෙන ඛේදනීය තත්වය, ඒ වගේම ඇගේ ස්වාමි පුරුෂයාට මේ සමාජය තුළ මුහුණ පාන්න සිද්ධ වෙන ඛේද වාචකේ එක, ඒ දෙකට මැදි වෙච්ච බොහොම ඛේදනීය චරිතයක් තමයි අපිට පුංචිමණිකගේ චරිතයෙන් හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ලිංගික වශයෙන් මේ ස්ත්‍රියව සූරා කෑමට ලක් කරන්න, එහෙම නැත්නම් අත්පත් කරගන්න උත්සාහ කරන සමාජයක ඇයට ඇයව දිනා ගන්න බැරි වෙන බාහිර සමාජයෙන් ඇය වෙත ඇලුම් බැලුම් එල්ල කරන අයට ඇයව දිනා ගන්න බැරි වෙන තැන ඇයව අපහසුතාවයට පත් කිරීම සහ ඇයව පීඩණයට පත් කිරීම කියන එක මේ නව කතාව තුළ ඉතාම ඛේදනීය විදිහට තියෙනවා. දැන් පුංචිමණිකාව විවාහ කරගන්නවට බබුන් ආරච්චිල කැමති වෙන්නේ නැහැ. ඇය ආරච්චිලගේ අදහසට අනුව ඇය බබුන්ට සුදුසු කෙනෙක් විදිහට නෙමෙයි තීරණය කරන්නේ. ආරච්චිලත් ආරච්චිලගේ බිරිඳත් ඔහුට යෝජනා කරන්නේ බොහොම උසස් සමාජ පැලැන්තියකින්, උසස් ගමකින්, කුලයෙන් උසස් තැනකින් ඔහුට විවාහයක් කරගන්න කියලා. ඒ සඳහා විවිධ හැඟවුම් කාරකයන් මේ නවකතාව තුළ ඉදිරිපත් කරනවා. ඒ තුළින් ඔහු උත්සාහ කරන්නේ, ආරච්චිල සහ ආරච්චිලගේ බිරිඳ උත්සාහ කරන්නේ කිසිම විටක පුංචිමණිකා කියන්නේ ඔහුට සුදුසු කෙනෙක් නෙමෙයි කියලා. හැබැයි ප්‍රනාන්දු මුදලාලි හරහා, නැත්තම් වෙනත් අය හරහා, ගමේ වෙනත් පුංචිරාල වගේ වෙනත් පිරිමි අය හරහා කිසියම් ආකාරයකට ඇයව තමාගේ ග්‍රහණයට නතු කර ගැනීමට ඇයගේ ඒ සිලිඳුගේ දියණියන් පීඩාවට පත් කිරීමට සහ ඔවුන්ව ලිංගිකව අත්පත් කර ගැනීමට දරන්නා උත්සාහයක් මේ නවකතාව තුළ බොහොම අභ්‍යන්තරයෙන් සියුම් විදිහට ගෙනියනවා. ඒ අත්පත් කර ගැනීමට නොහැකි තත්ත්වය ඇතුලේ උණු පීඩාවට පත් කිරීම, විශේෂයෙන් බබුන්ව බොරු නඩුවකට පටලවලා හිරේට යවන, මේකත් එක්ක තමන්ගේ දියණියට සහ බෑනට එල්ලෙවෙන පීඩාවන් හමුවේ ඒවට එරෙහිව සටන් කරන්න චරිතයක් නිර්මාණය වෙනවා සිලිඳු කියන චරිතයේ තුලින්. පාඩුවේ හිටපු සිලිඳුව මිනිමරුවෙක් බවට පත් වෙන්නේ ඇත්තටම මේ තාඩන පීඩනවලට එරෙහිව ඔහු සටන් කරන්න උත්සාහ කරපු නිසා. අවසානයේ බබුන් සිරගත වෙනවා බොරු නඩුවකට, සිලිඳු සිරගත වෙනවා ආරච්චිල සහ ප්‍රනාන්දු මුදලාලිව මරණයට පත් කිරීම සම්බන්ධයෙන්. මේ සියල්ලේ වේදනාව අවසානයේ විඳින බැද්දේගම ජනයාගේ, බැද්දේගම නම් මේ ජන සමාජයේ කඳුළු බිඳුව බවට පත් වෙන්නේ පුංචි මණිකක්. ඇයට කර කියා ගන්න දෙයක් නැති තත්ත්වයට පත් වෙනවා. ඇය තමන්ගේ ස්වාමි පුරුෂයා සොයා යන ගමන මේ නව කතාවේ ඉතාම ලස්සනට මේ ගොතලා තියෙනවා. මේ නවවෙනි පරිච්ඡේදය තුළ ඇයට කොහොමද තමන්ගේ ස්වාමි පුරුෂයා හිරෙන් නිදහස් වෙන කාලේ වෙනකොට ඇය ඔහුව සොයාගෙන යනවා. ඉතින් ඈත ගම්මානයක දුෂ්කර පිටිසර ගම්මානයක හැදිච්ච වැඩිච්ච ඒ ගම්මානයෙන් එළියට කිසිම දවසක බැහැල නැති මේ වගේ තරුණ කාන්තාවක් තනියම ඒ කාල වකවානුව හැටියට හොඳ මාර්ග පද්ධතියක් නැති ප්‍රවාහන පහසුකම් නැති ගමනක් එහෙම නැත්නම් පාරක් දිගේ කැලේ මැදින් කුරහන් ටිකක් ඔතාගෙන තමන්ගේ ස්වාම්පුරුෂයා ඉන්න තංගල් හිරගෙදර දක්වා පැමිණෙන ගමන සහ ඒ අතරමඟදී ඇයට මුහුණ පාන්න සිද්ධ වෙන ඛේදවාචකයන් පිළිබඳව තියෙන මේ සඳහන ඇත්තටම ඇගේ ධෛර්යවන්තභාවය ඇය මේ ජන සමාජය ඇතුලේ ස්ථානගත වෙලා තියෙන විදිහ ඒ වගේම ඇය ඒකත් එක්ක පොරබදන හැටි ඇය එතනින් එළියට එන්නට දඟලන උත්සාහය මෙන්න මේ කියන කාරණා දුවේ පුතේ අපිට ඒත්තු ගැන්නෙනවා මේ නවතා කරුවගේ නිර්මාණශීලීත්වය ඇතුලේ. ඉතින් අපිට හමු වෙන්නේ ඇත්තටම දිරිය ගැහැණියක්. එහෙම නැත්නම් අපිට හමු වෙන්නේ බොහොම ධෛර්ය සම්පන්නව මේ අභියෝගයන්ට මුහුණ දෙන ගැහැණියක්. ඉතින් පිස්සු වැද්දා කොටි එකයි කියන්ට පුරුදු වී සිටි ගම්මු පුංචි මැණිකා ගැන කීවේ කොටියාගේ පැටියා මුවෙක් වෙලා කියලා. ඒ කියන්නේ පිස්සු වැද්දා කොටියෙක් කියලා කිව්වේ සිලිඳුට. ඉතින් සිලිඳුගේ දුව නැත්නම් සිලිඳුගේ කොටියාගේ පැටියා කිව්වේ මුවෙක් වෙලා කියලා. කියන්නේ මුවා කියන්නේ සත්ත්වකේ ඉන්න බොහෝම අහිංසක සතෙක්. එතකොට පිස්සු වැද්දාගේ පැටියා කොහොමද මුවෙක් වුනේ? එතකොට ආන් ඒ වගේ බොහොම අහිංසක ස්වභාවයක් තමයි බොහෝම අහිංසක චරිතයක් තමයි පුංචි මණිකා තුලින් දිස් වෙන්නේ. හැබැයි ඒ මුවෙක් වෙච්ච බොහොම අහිංසක කැලේ බයේ ජීවත් වෙන සත්වයන්ගෙන් කෙනෙක් වෙච්ච මුවෙක් වගේ හිටපු පුංචි මණිකා කොහොමද තමන්ගේ ස්වාමි පුරුෂයා සොයා යන ගමන. එතකොට ඇය ගම්මුන්ගෙන් විවිධ විදියට අහනවා මේ බබුන්ගේ හිර නිදහස් වීමේ කාලය කවදද එළඹෙන්නේ කියලා. ඒ කියන්නේ බබුන්ගේ මාසය ඉවර වෙන්නේ කවද්ද කියලා. ඉතින් ඒ කාලවක වාන වෙනකොට කැලෙන්ඩරයක් ඔරලෝසුවක් භාවිත කරන සමාජයක් නෙමෙයි ඒ. ඒගොල්ලෝ කුරහම් වැපිරීම නැත්තම් වී වැපිරීම හේන් කටයුතු සිදු කිරීම පුරහඳ උදා වීම මෙන්න මේ කියන කාරණා ඔස්සේ තමයි වුන් තමන්ගේ කාල නිර්ණය සිදු කරේ. ඉතින් ගම්මු එකිනෙකට පරස්පර පොදී කතා කියනව අහවල් දවසේ බබුන් නිදහස් වෙයි කියලා. මේක පිළිබඳව ඇයට ඒ සමාජයෙන් කිසිම රැකවරණයක් නැහැ. ඇයට මේක හරියට කාල වකවානුව කියලා කියන්න කෙනෙක් නැහැ. ඉතින් ඒ හින්දා ඇයටම සිද්ධ වෙනවා මේ අභියෝගයට මුහුණ දෙන්න. එතකොට මේ අර කලින් කිව්ව මේ මුව පැටියෙක් වෙච්ච මේ අහිංසක චරිතය තමා විසින්ම තීරණය කරනවා තමන්ගේ ස්වාමි පුරුෂයා සොයා යන්න. හරි. ඉතින් කුරහන් ටිකක් ඔතාගෙන කුරහන් රොටි කිහිපයක් ඔතාගෙන ධාන්‍ය වර්ග ටිකක් ලේන්සුවක ඔතාගෙන මෙයා යනවා කඹුරු පිටියට. පිළියෙල කරගත් කුරක්කන් රොටි කිහිපයකුත් ගමන ගැන ඇසූ ගම්මුන්ගෙන් ලැබුණු තවත් ධාන්‍ය අට ටිකකුත් ලේන්සුවක ඔතාගෙන කඹුරු පිටිය බලා පිටත් වූවායි කියලා ඔගොල්ලන්ගේ පරිච්ඡේදේ නවවෙනි පරිච්ඡේදයේ තැනක සඳහන් වෙනවා. මේ තමයි ඇගේ ධෛර්යවන්ත භාවය. එයාගේ චරිතය පිළිබඳ අපිට බොහොම සංවේදී හැඟීමක් ඇති කරවන්න සමත් වෙනවා මේ ඇය මේ සූදානම් වෙන හැටි. එතකොට එහෙම යනකොට කාන්තාවක් කියන්නේ සාමාන්‍යයෙන් බියජනක බියසුළු බවින් යුක්තයි ලැජ්ජා සහගතයි. කාන්තාවකට තනියම පාරේ ගමන් කිරීමේ හැකියාවක් නැහැ. විශේෂයෙන් මේ වගේ දන්නාඳුනන පළාතක නන්නාඳුනන දිශාවක මෙහෙම ගමන් කරනකොට මේ වගේ සියුමැලි කාන්තාවක් එයාට සහජයෙන්ම උරුම වෙනේ ලැජ්ජා සහගත බව බය කියනක තියෙනවා. ඉතින් මිනිස්සු නැති පාරක යාට යන්න පුළුවන්. හැබැයි මිනිස්සු නිතර යන එන පාරක එයාට නිදහස යන්න බෑ පුතේ. ඉතින් මෙහෙම කියනවා. එහෙත් පාරේ නොකඩවා ඇදෙන මිනිසුන් පෙළ නාඳුනන මුහුණු පක්ෂනාත්මකව අමුතු විලාසයකින් තමා දෙස ඇසිපිය නොහෙලා ෂණයකින් බලා සිටින ෂණයෙන් තමා පසුකොට යන ඇස් ඈමේ ඉන්නේ කොතරම් තනි ලෝකයකද යන හැඟීම ඈ කෙරෙහි ඇති කරවි. එතකොට ඇයට මේ සමාජයේ තනි වෙලා කියන එක මේකින් මේ පීඩණය ඇතුළේ ඇයට වෙන කරන්න දෙයක් නැහැ. තමා කෙසේ හෝ තමන්ට එකම පිළිසරණ තියෙන දැන් තමන්ගේ ස්වාම පුරුෂයා විතරයි. ඉතින් ස්වාම පුරුෂයා සොයා යන ගමන කියන්නේ ඇයට වෙන කරන්න දෙයක් නැහැ. කොහොම හරි හොයා ගන්න ඕන. ඒකට වෙන කරන්න දෙයක් නැහැ, වෙන යන්න කෙනෙක් නැහැ, ඒකට උදව් පදව් කරන්න කෙනෙක් නැහැ. එහාටම සිද්ධ වෙනවා ඒ ගමන යන. ඉතින් ඒ තුල ඇය කොතරම් අසරණ භාවයට පත් වෙනවද කියන එක, ඒ තුල ඇය කොතරම් වේදනාබරිත පීඩිත තත්ත්වයකට පත් වෙනවද කියන එක මේ නවකතා කරෝ ඉතාම සියුම් විදියට අපිට ගෙනහැර දක්වනවා. එතකොට හිරගෙදර යනවා අවසාන තංගල්ල හිරගෙදර යනවා. ඉන් උපුරුදු නගරයට ඇය කවදාවත් ගිහිල්ලා නැහැ. ඉතින් එයා ගිහිල්ලා බොහොම පති භක්තියෙන් යුක්ත කාන්තාවක් විදිහට ඇයි කියනවා, මගේ ස්වාමි පුරුෂයා මේ ඉන්නේ මේ හිරගෙදර, මගේ මිනිහා ඒක ඇතුලේ වෙන්නේ නැති, එයා මේ හිරගෙදර එව්වා, ඒක බොරු නඩුවක්, මහන්සිසිය, මම බොහොම කරදර විඳගෙන ආවේ ආව හොයන්. දැන් මෙහෙම කියනකොට අර හිරගෙදර ළඟදී තලත්තෑනි මිනිස්සෙක් නැත්නම් වයසක 100 කෙනෙක් මුණ ගැහෙනවා. මෙයාට කියනවා මෙයා මෙයාගේ ස්වාමි පුරුෂයා ගැන එයාට තියෙන ඛේද වාචක. එතකොට එතන ඉන්න ඔහුත් එක්තරා විදිහකට තම පුත්‍රයා මේ හිරගෙදර ආපු නිසා බලාගෙන ඉන්න කෙනෙක්. එතකොට මේකෙන් සමාජ ජීවිතයේ යථාර්ථය පිළිබිඹු වෙ පුතේ. ඒ කියන්නේ මේ හිරේට ගියපු කිසි කෙනෙක් ආපහු එන්නේ නැහැ කියන යථාර්ථය ඒ වයසක ඒ පුද්ගලයාගෙන් නිරූපණය වෙනවා. ඔහු කියනවා, ඔබ වැඩක් නැහැ පුතේ, ඔබ ආපහු ඵලයන් ඔබේ ගමට. ආපහු ගමන වැඩක් නැහැ කියන එක කියනවා. එතකොට බලන්න මේ නිලබල පැලැන්තිය, මේ ලිඳබල යාන්ත්‍රණය මොනතරම් විදිහට මේ අසරණ ගැමියන්ගේ ජීවිත ද වාචකයන්ට ලක් කරලද කියලා. ඔවුන් බොරු නඩු වලට පටලලා සමහර විට ඔවුන් හිරේ දැම්මා. එහෙම බොරු නඩු වලට පැටලුවේ ඇත්තටම නීතිය ක්‍රියාත්මක කරන්නේ ගම්මට්ටමේ ඉන්න විවිධ නිලධාරීන්. ඔවුන්ගේ පෞද්ගලික තරහවත් පිරිමහා ගන්න, ඔවුන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයන් පිරිමහා ගන්න. ඇත්තටම පුංචිමණිකා කෙරෙහි ප්‍රනාන්දු මුදලාලි තුල ඇතුළු ඒ පිරිස තුල පැවති කිසියම් ලිංගික ආකර්ෂණයක් නැත්තම් ලිංගිකමය වශයෙන් ඇයව ගොදුරක් බවට පත් කරගන්න තමන්ගේ හිතේ තිබුණු අපේක්ෂාව මුදුන්පත් කරගන්න වෙච්ච බැරි තැන, ඇයව ශාරීරික වත්පත් කරගන්න බැරි වෙච්ච තැන, ඇයව පීඩාවට පත් කරන්න ගහපු ගැටයක් නේද මේ බොරු නඩුව කියලා කියන එක. ඇත්තටම එහෙම නොවුනා නම් ඇයත් බබුණුත් බොහොම සාමකාමී ලෙස ගමේ ජීවත් වෙන්න ඉඩ තිබුණා. ඉතින් ඒක හරිම ඛේද වාචකයක්. Tamanට අත්පත් කරගත නොහැකි ස්ත්‍රී ශරීරයක් අත්පත් කරගත නොහැකි විට ඔවුන්ට තාඩන පීඩන එල්ල කිරීම කියන මේ ප්‍රාථමික සමාජ ස්වභාවය. මේක සත්ත්ව ලෝකයේ වගේ දෙයක් ඇත්තටම නැහැ. මොකද සත්ත්ව ලෝකයට වඩා අන්තයි මේ නිලබල පැලැන්තිය, නිලබල තන්ත්‍රය වගේ දේවල් පාවිච්චි කරලා මිනිසුන්ගේ ගැහැණුන්ගේ ජීවිත ඒ විදිහට පීඩාවට පත් කරන්නේ. ඉතින් ඒ යථාර්ථය අපිට පිළිබිඹු කරනවා. අනිත් එක පුංචි මිනිකා කියන්නේ පුදුම විදිහට මේ සමාජ ජීවිතය ඇතුලේ පීඩාවට පත් වෙච්ච තැනැත්තියක්. ඇයට මේ සමාජ ජීවිතය තුළ අමුතුවෙන් විඳින්න තරම් දුකක් ඇයට ඉතුරු වෙලා තිබුණේ නැහැ. ඇයට පුංචි හරි බලාපොරොත්තුවක් තිබුණා තමන්ගේ ස්වාමි පුරුෂයාගේ මුහුණ දැක ගන්න. තමන්ගේ ස්වාමි පුරුෂයා මේ හිරගෙදරින් එළියට ඇවිල්ලා තමන්ගේ ජීවිතෙත් එක්ක යහටින් ගත කරමු. තමන්ගේ පියා කිසියම් බලාපොරොත්තුවක් දීලා තිබුණා මේ සම්බන්ධයෙන්. ඇයට ඒ විශ්වාසය තිබුණා. ඒ ඉතාම පුංචි විශ්වාසයක් හිතේ කොනක හැංගිලා තිබුණ ඒ විශ්වාසය පදනම් කරගෙන තමයි ඇය මේ දිරිය ගමන ගියේ. මේ බොහොම වේදනාත්මක ගමන ඇය ගියේ ඒ බලාපොරොත්තුවෙන්. ඉතින් අන්තිමට හිරපල්ලා කියනකොට එයා මේ හිටියා, එයා මිය ගියා කියලා. හිරපල්ලා වුණත් බලාපොරොත්තු වුණේ මහා හයියෙන් කෑ ගහලා අඬන කාන්තාවක්. හැබැයි ඇයට එහෙම කරන්න අවශ්‍යතාවයක් උනේ නැහැ. මොකද ඒකට හේතුව ඇයගේ ඇස්වල කඳුළු හිඳෙන තරමට, ඇගේ පපුවේ හුස්ම ඉවර වෙන තරමට ඇය මහා දුක් වේදනා ඛේද වාචකයන් දුක් වේදනා ගණනාවකට මුහුණ දීලා හිටියේ වෙනකොට. ඒ අන්තිම හුස්ම හෙලීම පමණයි, අන්තිම සුසුම් හෙලීම පමණයි ඇට ඉතුරු වෙලා තිබුණේ. ඒ හිතේ පුංචි කොනක සැඟවිලා තිබුණු යාන්තම් ඉතුරු වෙලා තිබුණු බලාපොරොත්තුව හිතෙන් අයින් කරගන්න එක විතරයි ඇට කරන්න තිබුණේ. එහෙම නැතුව මහා හයියෙන් අඬන්ඩ කෑ ගහලා ලෝකෙට කියන තරම් දුකක් තවදුරටත් ඇගේ හිත තුළ ඉතුරු වෙලා තිබුණේ නැහැ. ඒකයි මේ කියන්නේ. පුංචි මණිකා නිශ්ශබ්ද වේතනින් ගොස් නැවතත් බිත්තිය අද්දර ඇනතියා ගැනීම ඔහුගේ මවිතයට හේතු විය. සාමාන්‍ය අන්දමට ශෝකය ප්‍රකාශ කිරීමට ඇගේ සිතට වැදුණු පහර තද වැඩි විය. කඳුලක්වත් නොහෙලා ඇ බිම බලාගෙනම සිටියා පමණි. එතකොට අර නවකතාවේ මේ පරිච්ඡේදයේ මුලින් කියන අර මුවපැටියා තමයි මේ සියලු දුක් වේදනාවන් දරාගත් තැනැත්තිය බවට පත් වෙලා තියෙන්නේ. ප්‍රදීපා ධර්මදාස සහ නන්දා මාලනියන් ගායනා කරන එක්තරා ගීතයක තිබෙනවා ප්‍රදීපා ධර්මදාසගේ කඳුළු තලපල කියන කැසට් පටේ මේක තියෙන්නේ. කටුත් එක්ක පොර බදලා මල් පිටි දැන් යකඩ වගේ කියන. ඒ කියන්නේ ඕනෑම සියුමැලි හිතක් බාහිර සමාජයෙන් එල්ල වෙන තාඩන පීඩනයන් හමුවේ රළු බවට පත් වෙනවා. මේ මුව මුවැත්තිය මේ පිස්සු වැද්දාගේ දියණිය කොටියාගේ දියණිය මුවැත්තියක් බවට පත් වෙලා තියෙන දුවේ පුතේ. ඒ තාඩන පීඩනත් එක්කේ සමාජ බලවේග වලින් පීඩාවට පත් වෙච්ච දෙයින් ලැබිච්ච පන්නරය නිසා. ඉතින් ඇය බොහොම සංවේදී තැනැත්තියක්. ඇගේ ජීවිතය ගොඩනැගුණේ මේ බැද්දේගම ජන ජීවිතයත් එක්ක. ඒකත් එක්ක අර අහිංසක ගැමි දැරිය, අහිංසක ගැමි යුවතිය, අහිංසක කාන්තාව බොහොම රළු පරළු සිත් ඇත්තියක් සහ බොහෝ දේවල් දරා ගැනීමේ, ඉවසා ගැනීමේ තැනැත්තියක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක බොහොම සංවේදී විදිහට මේ නවකතා කරුවාගෙන හැර දක්වනා පුංචි මණිකාගේ චරිතය පිළිබඳව. ඒ වගේම මේ ඇය තුළ බොහොම යහපත් ගති පැවතුම් තිබ්බ කාන්තාවක් ඇය. මේ නවකතා විවිධ ස්ථානවල ඇය පිළිබඳව සඳහන් වෙනවා. එක තැනක මෙහෙම තියෙනවා, පුංචි මණිකාගේ කලබල නැති ගතියත්, සාන්ත බව හා යටහත් පහත් ගතියත් නිසා කවුරුත් ඇය ප්‍රිය කළහ කියලා. ඒ ඇය බොහොම කලබල නැති තැනැත්තියක්, සාන්ත තැනැත්තියක්. එතකොට ඇයව ස්ථානගත වෙන්නේ මේ නවකතාවේ අන්න එහෙම කෙනෙක් විදිහට. හැබැයි ඒ කලබල නැති සාන්ත ගති පැවතුන තැනැත්තිය තමයි අර මහා වේදනාවල් දරාගෙන ඉවසාගෙන ඉන්න තැනැත්තිය බවට පත් වෙන්නේ. එතකොට විවිධ අය විවිධ විදිහට මේ ස්ත්‍රියව තමන්ගේ ග්‍රහණයට ලක් කරන්න කටයුතු කරනවා. ඒ වගේම බබුන් පිළිබඳව පුංචිරාලගෙන් අහපු මේ හද දෙදුරුම් කන ආරංචියත් එක්ක පුංචි මණිකාට වෙන විවාහයක් ගැන සිතන විදිහට යෝජනා කරනවා. හැබැයි ඇය එහෙම වෙනත් විවාහයන් පිළිබඳව හිතන ගැහැණියක් නෙමෙයි. ඇය තුළ පතිභක්තියක් තියෙනවා. පුංචිරාල කියනවා, මට මතක හැටියට මේ ගංගීවුරේ අලියට නරි අදිනවයි කියලා, අලි ගඟේ නාන්න නැතු ඉන්නවද කියලා. ඒක හරි ලස්සන මේ යෙදුමක්. ඒක කියන්නේ මේ ගංගීවුරේ අලියට නරි අදිනවා කියලා කියන්නේ ගංගීවුරට වතුර බොන්න බහින අලි ගඟට වැටලා මැරෙන. ගඟට වැටලා මැරෙනකොට ඒ මලකුණ, අලියාගේ මලකුණ ගංගීවුරට පාවෙන. මේ ගංගීවුරට එන නරි මොකද කරන්නේ? අර අලියාගේ මලකුණ ඇද ඇද කනවා. ඉතින් එහෙම කියලා ඒක දිහා බලාගෙනම අනිත් අලි මොකද කරන්නේ? ගඟට බහිනව නාන්න. මේක හරි සංකේතාත්මක යෙදුමක්. මේකෙන් කියන්නේ මේ විවාහය කියන එක ඛේදවාචකයක් වුණාට එහෙමයි කියලා අනිත් මිනිස්සු විවාහ වෙන්නේ නැතුව ඉන්නවද කියන එක. කෙනෙක් විවාහ ජීවිතය ඇතුලේ වේදනාබරිත ජීවිතයක් ගත කරනවා දැක දැක තව කෙනෙක් කවදාවත් විවාහ නොවී ඉන්නේ නැහැ. ඒ අයත් විවාහ වෙනවා. මෙන්න මේකට තමයි මේ පුංචිරාලගේ යෝජනාව වෙන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවල පුංචි මණිකා බොහොම පතිභක්තියෙන් යුක්ත කාන්තාවක් විදිහට මුණ දෙනවා. මෙහෙමයි කියන්නේ ඇයට මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ. මෙහෙම, දැන් උඹට කරන්න දෙයක් නැහැ, කරුමෙට දෙන්න බේත් නැහැ. උඹ මේ ගමේ ඉන්න කවුරු හරි කසාද බැඳගනි. ඉලන්දාරියෙක් නැත්තම් නාකියෙක් වුණත් මොකද්ද ඇති වැරද්ද? කසාද බැඳගනි. එතකොට මේ පුංචිරාල වෙදරාල මේ විදිහට මේ කියන එක හරහා ඇයව තව විදිහකට පාවිච්චි කරන්න, ඇයව තව විදිහකට භාවිතා කරන්න දරන උත්සාහයක් අවසාන මොහොතේදී ඉදිරිපත් කරනවා කියලා අපිට හිතෙන්නේ. ඉතින් කෙසේ වෙතත් පුංචි මණිකා මේ සියලු වේදනාවන් වලට, මේ සියලු තාඩන පීඩනයන් වලට ගොදුරු වෙමින්, ඒවත් එක්ක සටන් කරමින් ජීවත් වෙන බොහොම ඛේදනීය චරිතයක් බවට පත් වෙනවා මේ නවකතාව. එහෙනම් ඔබට මේ නවකතාව අධ්‍යයනය කිරීමේදී පුංචි මණිකාගේ චරිතය පිළිබඳව හැඟවුමක් කරන්න අවශ්‍ය නම්, ඔබට පුංචි මණිකාගේ චරිතය පිළිබඳ ලියන්න අවශ්‍ය නම්, මේ නවකතාවේ ඔන්නෝයි කියන කාරණා කෙරෙහි අවධානය යොමු කරාම අතිශයින් වැදගත් වෙනවා. මේක සාමාන්‍ය පෙළ දරුවන්ට වගේම උසස් පෙළ දරුවන්ටත් වැදගත් වෙනවා මේ පුංචි මණිකාගේ චරිතය. මොකද උසස් පෙළ දරු දෙරියන්ටත් තිබෙනවා මේ පොත අධ්‍යයනය කිරීම සඳහා උසස් පෙළ විභාගයට. ඉතින් මේ නවකතාව පිළිබඳව සංවේදීව කතා කරද්දී තව සිරිඳුගේ චරිතය, බබුන්ගේ චරිතය සහ ආරච්චිල ප්‍රනාන්දු මුදලාලිතු ඒ සිසු චරිත පිළිබඳව කතා කළ හැකි අපිට. හරලාහාමි, හින්නිහාමි වගේ චරිත. නමුත් මේ සාමාන්‍ය පෙළ පරිච්ඡේදයේ නියමිත චරිතයේ ඉන්න මේ පරිච්ඡේදයේ වසා පැතිරුණු ප්‍රධාන චරිතය බවට පත් වෙන්නේ පුංචි මණිකාගේ චරිතය. ඉතින් අපිට මේ කියන කාරණා ඔස්සේ ඇගේ සංවේදී මනෝභාවයන්, ඇගේ ගති පැවතුම්, ඇගේ රළු පරළු ස්වභාවයන්ට මුහුණ දීමේ හැකියාව මෙන්න මේ කාරණා අපට අධ්‍යයනය කර හැකි, සංවේදී විය හැකි. එහෙමනම් දුවේ පුතේ, අද අපි මේ කොටසෙන් කතා කරා පුංචි මණිකා චරිතය පිළිබඳ. වගේම බැද්දේගම ජනතාව කොහොමද මේ තාඩන පීඩනත් එක්ක මුහුණ දෙමින් ජීවත් වෙන්නේ කියන එක. ඉතින් පාඩමේ ඉතිරි අර්ධය මා වෙන් කරනවා. නාචදුව සිංහල මහාවිද්‍යාලයේ සිංහල විෂය භාර ගුරුතුමා තිලක් ඒකනායක මහතා මගේ සහයට පැමිණ සිටිනවාද. ඉතින් මා තිලක් ඒකනායක මහතාට ආරාධනා කරනවා මේ නවකතාව පිළිබඳව මේ නවකතාවේ විචාරයක් ලැබීම සම්බන්ධයෙන් බැද්දේගම නවකතාවේ 9 වෙනි පරිච්ඡේදයේ අසුරින් සාමාන්‍ය පෙළ දරුවන්ට ඒ වගේම උසස් පෙළ දරුවන්ට මේක ශ්‍රවණය කරන දරුවන්ට අධ්‍යයනය කිරීම සඳහා නැත්නම් විචාරයක් ලැබීම සඳහා මේ බැද්දේගම නවකතාවේ තවත් එක ශිල්පීය උපක්‍රමයක් එහෙම නැත්නම් බැද්දේගම නවකතාව දිහා බලන්න පුළුවන් විචාරාත්මකව බලන්න පුළුවන් ප්‍රවේශයක් ඒ තමයි බැද්දේගම නවකතාවේ අවස්ථාසා සිද්ධි නිරූපණය කියන විශේෂ ඒ පිළිබඳව අවධානය යොමු කිරීම නැත්නම් අවස්ථාසා සිද්ධි නිරූපණය කියන විශේෂ ශිල්ප උපක්‍රමය කොහොමද මේ නවකතාව තුළ ක්‍රියාත්මක වෙන්නේ කියලා ඉතින් අපි බලමු තිලක් ඒකනායක මහතා මේ පිළිබඳව කතා කරයි ඔබට මේ පිළිබඳ විචාරයක් කරන්නට බැද්දේගම නවකතාවේ අවස්ථාසා සිද්ධි නිරූපණය පිළිබඳව
ඔව් දයාබර දරුවනේ අපි මේ නවකතාවේ 9 වෙනි පරිච්ඡේදය සම්බන්ධයෙන් බොහෝ කරුණු කාරණා සාකච්ඡා කළා මෙහි භාෂාව සම්බන්ධයෙන් චරිත නිරූපණය සම්බන්ධයෙන් ඒ වගේම නවකතාවේ ප්‍රධාන කාරණා සම්බන්ධයෙන් බොහෝ කාරණා උපත්තික සාකච්ඡා කරා මේ නවකතාවේ තව එක් ප්‍රධාන ඔබගෙන් ඇසිය හැකි ප්‍රශ්නයක් තමා අවස්ථා හා සිද්ධි නිරූපණය පිළිබඳව නවකතාවක අවස්ථා හා සිද්ධි නිරූපණය කියලා කියන්නේ ඉතාම වැදගත් කාරණයක් අවස්ථාවක සිද්ධි රාශියක් තිබෙන්න පුළුවන් නවකතා කතුවරයා අවස්ථා හා සිද්ධි නිරූපණය කිරීමේදී ඉතාම යථාර්ථවත් විදියට හේතුඵල සම්බන්ධතාවයේ රැකෙන අන්දමින් එය කළ යුතුයි එවිට තමා නවකතාව කියවන පාඨකයාට සහෘදයාට මේ නවකතාව පිළිබඳව ඉතා හොඳ දැනුමක් සහ සම්බන්ධ වීමක් තියාගන්න පුළුවන් වෙන්නේ මේ විදිහට සලකද්දී අපේ බැද්දේගම නවකතාව අපි කියවන මේ 9 වෙනි පරිච්ඡේදය මේ නවකතාවේ යම් යම් අවස්ථා හා සිද්ධි නිරූපණයෙන් කතුවරයා පාඨකයාගේ සිත් දයානුකම්පාවෙන් පුරවා දමනවා මේ නවකතාවේ ප්‍රධාන කාරණා නවකතාවේ අපට අදාළ 9 වන පරිච්ඡේදයේ ප්‍රධාන කාරණා ටිකක් අවස්ථා ටිකක් අපට මේ පරිච්ඡේදය ඇසුරින් ගොනු කරන්න පුළුවන් දරුවනේ මේ කතාවේ මුලින්ම අපට හම්බෙන්නේ කර්ලිනාහාමි පිළිබඳ විස්තරයක් දැන් මේක කිසියම් අවස්ථාවක් කරගන්නවා නවකතාකරුවා බැද්දේගම ගමේ සමස්ත ජනතාව පිළිබඳ චිත්‍රයක් පාඨකයාගේ හිතේ නිරූපණය කරන්න. ඔහු කර්ලිනාහාමි සම්බන්ධයෙන් දක්වන අවස්ථාවේදී කතාවේ සඳහන් කරන්නේ මෙහෙම. දැන් කර්ලිනාහාමිගේ වයස අවුරුදු 50ක් පමණ වේ. කැලෑබඳ ගමක ගැහැණියකට විශේෂයෙන් වැන්දඹු ගැහැණියකට අවුරුදු 50 ලොකු වයසකි. එතකොට කතුවරයා මෙහිදී මේ කර්ලිනාහාමි පිළිබඳ දක්වන විස්තරේ එකී අවස්ථාවෙන් සමස්ත නවකතාවෙන් නිරූපිත ගමේ ගැහැණිය නිරූපණය කරලා තියෙනවා. ඔහු කියන්නේ කර්ලිනාහාමිගේ වයස අවුරුදු 50ක් පමණයි. නමුත් ඇගේ පෙනුම ඊට වඩා ලොකු පෙනුමක් බවට පත් වෙලා තියෙනවා. ඒකෙන් මේ සමස්ත නවකතාවෙන් නිරූපිත බැද්දේගම ගමේ ගැහැණියකගේ ස්වරූපය කතුවරයා අපට සමීප කරනවා. ඒකම මේ නවකතාවේ අපට සඳහන් වන ප්‍රධාන කාරණයක් තමා අපේ හිත්වල නිරූපණය කරන ප්‍රධාන අවස්ථාවක් තමා මේ ගමේ මිනිසුන්ගේ ස්වරූපය. කතුවරයා දක්වන්නේ මෙහෙම. ඒ මිනිස්සු සාමාන්‍ය ජීවිතයේදී ඔවුන් වෙනත් මිනිසුන් වගේ කාලය ගත කිරීමක් ඔවුන්ගේ ජීවිතවල දක්නට ලැබෙන්නේ නැහැ. මේ මිනිස්සුව හඳුන්වන්නේ මේ කතාවේ නවකතාවේ සමස්ත බැද්දේගම වැසියන් හඳුන්වන්නේ අර්ධ ශිෂ්ටාචාර මිනිස්සු කොටසක් විදිහට. ඉතින් මේ කතාවේ ඔබට හම්බවන පරිච්ඡේදයේ ඔවුන් හඳුන්වනවා එක් අවස්ථාවක මෙහෙම. මේ අතර ඔවුන් පවත්වන එකම ඉරියව්ව නම් සිහින් දිග අතක් බඳ වටා යවා වඳුරෙකු මෙන් පිට කැසීමක් පමණි. එතකොට මේ මිනිසුන්ගේ ජීවිතවල අරමුණක් නැති බව මේ මිනිසුන්ගේ ජීවිතවල වෙන වෙන කාරණා හා සහසම්බන්ධ වීමක් නැති බව කතුවරයා ඉතාම විචිත්‍ර විදියට අපේ හිතේ අවස්ථාවක් විදියට නිරූපණය කරනවා. දරුවනි, ඒ විතරක් නෙවෙයි, මේ අවස්ථා හා සිද්ධි නිරූපණය මගින් කතුවරයා පාඨකයාගේ හිතේ ලොකු දයාවක් ඇති කරනවා අදාළ සිද්ධි සම්බන්ධයෙන්. දැන් මං ඔගොල්ලොන්ට මතක් කරපු කර්ලිනාහාමි පිළිබඳ සිද්ධියත් ගමේ මිනිස්සුන්ගේ ස්වරූපයක් ගැන දැනුණහම අපට අපේ හිත පිරෙන්නේ ඔවුන් පිළිබඳ දයාවෙන්. ඇත්තටම මේ කතාවේ කතුවරයාට අවශ්‍ය වෙලා තිබුණෙත් මේ කාරණයයි. ඔහුට කියන්න ඕනකම තිබුණා ඔහු අත්පින්ද ආත්ම අනුකම්පාව තමන්ගේ පාඨකයන්ගේ හිත්වලත් පුරවන්න. දැන් ඒ කාරණේ මේ අවස්ථා හා සිද්ධි නිරූපණයේදී හොඳින් සිද්ධ වෙනවා. ඒකම කතුවරයා ඊළඟට අපට පැහැදිලි කරනවා මේ ගම කැලේට යෑම සම්බන්ධයෙන්. මේ කතාවේදී කතාවේ ඉන්න ප්‍රධාන චරිතයක් ආරච්චිල. ආරච්චිල මරණයට පත් වුණයින් පස්සේ එතන තමා මේ ගම විනාශ වෙන්න පටන් ගන්න තැන. කතුවරයා දක්වන්නේ ආරච්චිගේ ගේ කැලේට යාම කැලේ ගම මැදට කඩාපැනීමක් මෙන් විය. එතකොට කතුවරයා මේ අදාළ සිද්ධිය ආරච්චිගේ මරණය කියන සිදුවීම පාදක කරගන්නවා මේ ගමේ විනාශය කියන කාරණයට. එතකොට ආරච්චිගේ මරණය සමග ඔහුගේ බිරිඳ නැන්චෝහාමි ගම ඇතැරලා දරුවත් එක්ක යනවා වෙනත් ගමකට. එතනදී මේ ගමේ තියෙන ප්‍රධානම ගෙදර, මේ කතාවේ කියවෙන විදිහට උළු හෙවිල්ලපු එකම ගෙදර, මේ ගෙදර අභාවයට පත් වෙනවා. ඔබ කලින් අහපු විදිහට මේ ගෙවල් නිර්මාණය වෙලා තියෙන්නේ විශාල භූමි ප්‍රදේශයක. එක ගෙදරක බිම ඉඩම අක්කර දෙකක් තුනක් හතරක් පහක් වෙන්න පුළුවන්. එතකොට ඒ බිමක් හිස් වෙනවා, ගෙදරක් හිස් වෙනවා කියලා කියන්නේ ලොකු පදාසයක් හිස් වෙනවා. එතකොට කැලේට යන්න පුළුවන් ප්‍රවණතාවය වැඩි. ඉතා හොඳින් කතුවරයා මේ අවස්ථාව පාඨකයන්ගේ හිතේ මවලා තියෙනවා. ඊළඟට අපට කතුවරයා මවන අවස්ථාව තමා නිරූපණය කරන ඒ අවස්ථාව ඇතුළේ තියෙන සිදුවීම තමා පුංචි මණිකාගේ බලාපොරොත්තුව. මේ පුංචි මණිකා කියන චරිතය මේ නවකතාවේ ඉතාම විශිෂ්ට චරිතයක්. කතුවරයා ඒ චරිතය හරහා බොහෝ දේවල් අපට සමීපස්ත කරන්න උත්සාහ කරනවා. පුංචි මණිකාගේ බලාපොරොත්තුව උනේ බබුන් කෙදිනක හෝ ගෙදරේ වී යන බලාපොරොත්තුව. ඈ ජීවත් කරවන්නේ ඒ බලාපොරොත්තුවේ. ඉතින් මේ කතාවේ ඈ වැන්දබුවක් වුණොත් ඇගේ ජීවිතේ නිෂ්කාරණේ විනාශ වන ආකාරයත් ඇගේ බලාපොරොත්තු බිඳ වැටෙන ආකාරයත් මේ හරහා කතුවරයා අපට පැහැදිලි කරනවා. කතාවේ කියන්නේ ක්‍රමයෙන් මාස ගණනක් ගත වී ගියාට පසු පුංචි මණිකා දවස පටන් ගන්නට පුරුදු වූයේ අද බබුන් ගෙදරේ යන බලාපොරොත්තුවෙනි. එතකොට කතුවරයා මේ අවස්ථා නිරූපණයෙන් අපේ හිතේ කාරණා කීපයක් ගොනු කරනවා. ඒ තමා පුංචි මණිකා ජීවත් වෙන්නේ මේ බලාපොරොත්තුව නිසා. මේ බලාපොරොත්තුව ඉෂ්ට නොවුනොත් ඇගේ ජීවිතයේ බොහෝ ඛේදවාචකයන්ට මුහුණ පාන්න පුළුවන්. විශේෂයෙන් කතාවේ කියන්නේ පුංචි මණිකා සම්බන්ධයෙන් ඈ අහිංසක ඉතා හොඳ තැනැත්තියක් බව. එතකොට එහෙම කාන්තාවක ඇගේ චරිතය තුළ ඇගේ ප්‍රතිභක්තිය, ඇගේ බලාපොරොත්තු, ඇගේ ක්‍රියාකාරකම්, සිතුම් පැතුම් සියල්ල නිරූපණය කරන්න කතුවරයා මේ අවස්ථාවන් පාවිච්චි කරනවා. ඒකම ඒ නිරූපණය කරන අවස්ථාවන් මගින් පාඨකයාගේ හිතේ ලොකු දයාවක් අනුකම්පාවක් ඇති කරන්නත් කතුවරයා උත්සාහරන් තියෙනවා. ඒ උත්සාහය සාර්ථක වෙලා තියෙනවා. ඒකම අපට ඊළඟට මේ කතාවේ මේ පරිච්ඡේදයේ කියවාගෙන යද්දී ඊළඟට අපට මුණගැහෙන්නේ මේ ගමේ මිනිස්සු. පුංචි මණිකාගේ බලාපොරොත්තුව සම්බන්ධයෙන් මේ මිනිස්සුන්ගේ කතාබහෙන්, මේ මිනිස්සුන්ගේ දැනුමේ තරම, මේ මිනිස්සුන්ගේ දැනුමේ ප්‍රමාණය, ඔවුන් ජීවිතය සම්බන්ධ ඔවුන්ගේ ආකල්පය අපට තේරුම් ගන්න පුළුවන්. දැන් පුංචි මණිකා බබුන් අවදා දෙන්න කියලා බලාපොරොත්තු වෙලා ඉද්දී බබුන් හිරගේට ගිහේ කොච්චර කාලයක් ද යන මේ මිනිස් පිළිබඳව මේ මිනිස්සුන්ගේ ඒකමතික තීරණයක් නැහැ. දැන් මිනිස්සු කතා වෙන්නේ මෙහෙම. කතාවේ සඳහන් කරන්නේ බබුන් හිරේට ගියේ සිංහල අවුරුද්දට මාස දෙකකට පෙරයි කී කල මාස දෙකකට නො එක මාසයකට පෙරයි අනිකෙක් කීය. මාසකට කලින් වෙන්න බෑ, මොකද තව නෑ හේන් කැපුවේ, වැපුරුවා විතරක්නේ දැන් කියලා කියනවා. එතකොට තව එක්කෙනෙක් කියනවා නෑ නෑ නෑ, තුන් මාසයකට කලින් වෙන්න ඕනේ. එතකොට තව එක්කෙනෙක් කියනවා මෝඩයා, තුන් මාසයක් මොකද කුරක්කන් අනුදාවී වගේද? මෝඩයා. කවුද දන්නේ නැහැ මෝඩයක්. මාස පහක් ගින් හේනක් වපුරන බව. අවුරුදු පහ වෙලා තව මාස 3කට වැඩිය නැහැ. මෙන්න මේ විදිහට මේ ගමේ මිනිස්සුන්ගේ දැනුම සම්බන්ධයෙන් මේ මිනිස්සු අර බබුන්ගේ පැමිණීම, බබුන් හිරගත වීම සම්බන්ධයෙන් කාලපරාසය කොච්චරක්ද කියලා ගණින්න තරම් මේ මිනිස්සුන්ට දැනුමක් නැහැ. කතුවරයා ඒ දැනුම හරහා, මේ මිනිස්සුන්ගේ දැනුමේ ප්‍රමාණය හරහා අපට පසක් කරවන කාරණයක් තියෙනවා. ඒ තමා මේ මිනිස්සුන්ට අපේ පාඨකයාගේ අනුකම්පාව නිතැතින්ම ලැබෙනවා. මොකද කතුවරයා නිරූපණය කරන විදිහට ඔවුන්ගේ දැනුමේ ස්වરૂපය, ඔවුන්ගේ දැනුම නූගත්කම අප ඉදිරියේ මේ අවස්ථාවෙන් මැවි පෙන්වන නිසා. ඊළඟට මේ කතාවේ අපට හම් වෙන තව වැදගත් කාරණයක් තමා පුංචි මණිකා කඹුරු පිටියට යන අවස්ථාව. දැන් මේ කතාවේ පුංචි මණිකා කියන චරිතය ඉතා විශිෂ්ට, මෙන්ම අපේ අනුකම්පාව දිනාගත් චරිතයක් නිසා ඇගේ මේ ගමන හොඳ අවස්ථාවක් වෙනවා පාඨකයාට මේ චරිත කෙරෙහි, විශේෂයෙන් පුංචිමණිකාගේ චරිතය කෙරෙහි අනුකම්පාව ඇති කරන්න. ඈ කඹුරු පිටියට යන්නේ ගම්මුන්ගෙන් ලැබුණු තවත් ධාන්‍ය ඇට ටිකකුත් ලේන්සුවක උතාගෙන ඈ කඹුරු පිටිය බලා පිටත් වූවායි. දැන් මේ කතාවේ ඇගේ කඹුරු පිටිය ගමන, ඈ බබුන් බැලීමට හිරගෙදර යන ගමන ඉතාම නාවක් විදියට තමා පාඨකයාට කතුවරයා නිරූපණය කරන්න. ඒකම මේ කතාවේ මහල්ලා හමුවීමත් ඉතාම හොඳ අවස්ථා නිරූපණයක් විදිහට අපට දකින්න පුළුවන්. විශේෂයෙන් මේ මහල්ලගෙන් පුංචි මණිකාට ඇගේ පියා පිළිබඳ මතකයන් අවදි වෙනවා. ඒකම මහල්ලාගේ අත්දැකීම් අනුව මේ කියවන පාඨකයාටත් හිරගෙදර සම්බන්ධයෙන් එහි යන මිනිසුන් පිළිබඳව හොඳ චිත්‍රයක් මවා ගන්න පුළුවන්. ඒකම මේ කතාවේ අවසාන කොටස වෙන්නේ අපට අදාළ පරිච්ඡේදයේදී හිරපල්ලා හමුවීම. මේ අවස්ථාව ඉතාම විචිත්‍ර අවස්ථාවක් විදිහට කතුවරයා නිරූපණය කරලා තියෙනවා. හිරපල්ලාගේ ස්වરૂපය, ඒකම මහල්ලාගේ ස්වરૂපයත්, පුංචි මණිකා මේ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරත් කතුවරයා ඉතා හොඳින් නිරූපණය කරලා තියෙනවා. මේ කතාවේ අවසාන, මේ පරිච්ඡේදයේ අවසාන කොටසේදී හිරපල්ලාගේ පිළිතුර සමග පුංචි මණිකා ආපහු පිටත් වෙන ගමට එන්න. ඉතා සංවේදී අවස්ථාවක් තමයි අපට ඉදී නිරූපණය වෙන්නේ. මෙහිදී මහල්ලා ඔහුගේ අත්දැකීම් සමග ඇට කරන ප්‍රකාශය මෙහිමයි. ආ කවදාවත් ඕකෙන් පිට වෙලා එන්න ඉඩ හම්බ වෙන්නේ නැහැ මිනිහෙකුට. මං උඹට කිව්වනේ. එහෙම තමයි මහල්ලා පුංචි මණිකාට ප්‍රකාශ කරන්නේ. මේ ප්‍රකාශයත් එක්ක, මේ අවස්ථාවත් එක්ක අපට ලොකු අත්දැකීම් පරිසරයක් නිරූපණය වෙනවා. මහල්ලා ඔහුගේ අත්දැකීම කලිනුත් ප්‍රකාශ කරා පුංචි මණිකාට. නමුත් පුංචි මණිකාගේ බලාපොරොත්තුව කෙසේ හෝ ඉෂ්ට කරගන්න හිරපල්ලා ළඟට යනවා. මේ හිරපල්ලා ළඟට ගියන් පස්සේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ. හිරපල්ලා ඔහු බබුන් පිළිබඳ දන්න කාරණේ කිව්වහම ආපහු පුංචි මණිකා ගමට යන්න පිටත් වුණාම මේ මහල්ලා දෙන පණිවිඩයෙන් පුංචි මණිකාගේ හිත බොහෝ දුරට සමනිතපත් වෙනවා. මේ මහල්ලා කිසියම් ආකාරයකට සිලිඳුගේ චරිතය ඈට මතක් කර දීමක් වෙන්න පුළුවන්. ඉන් පස්සේ පුංචි මණිකාගේ අවසන් ප්‍රකාශනය සම්බාධය ඉතාම හොඳ අවස්ථා හා සිද්ධි නිරූපණයක් විදිහට අපට සලකන්න පුළුවන්. එහිදී දරුවනේ ඈ කියන්නේ මෙහෙමයි මහල්ලට, මහල්ලගේ ප්‍රකාශයට ප්‍රතිචාර විදිහට ඈ කියන්නේ එයා මැරිලා සීයේ. ඔව් ඕකට ගිය කෙනෙක් ආයෙන්නේ නැහැ, ඔබ ඵලයන් ළමයා ආපහු ගමට. මහල්ල එහෙම කියනවා. එතකොට පුංචි මිනිකා ඉතාම කෙටි පිළිතුරක් දෙනවා. මං යනවා සීයේ. මේ මම යනවා සීයේ කියන පිළිතුරත් එක්ක හොඳ අවස්ථාවක්, හොඳ සිද්ධියක් අපේ හිතේ නිරූපණය කරන්න කතුවරයා සමත් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට මේ අවස්ථා හා සිද්ධි නිරූපණයේදී දරුවනේ කතුවරයා බලාපොරොත්තු වුණේ පාඨකයාගේ හිතේ දයානුකම්පාව පුරවන්න. ඒ කාරණේ මේ එක එක සිද්ධිය පිළිබඳව ඉතා විමසිල්ලෙන් සලකා බැලීමෙන් අපට පැහැදිලි වෙනවා දයානුකම්පාව පාඨකයාගේ හිතේ හොඳින් ඇතිවන බව. මේ විදිහට මේ කාරණා ටික ගොනු කරගෙන ඔබට පුළුවන් ඔබගේ අභ්‍යාසවල එන අවස්ථා හා සිද්ධි නිරූපණයේදී කතුවරයාගේ ප්‍රතිභාව ස්ඵුටවන්නේ, මතුවන්නේ පාඨක සිත දයානුකම්පාවෙන් පුරවාලීම නිසායි කියන ප්‍රශ්නෙට ඉතාම නිවැරදි උත්තරයක් ගොනු කරන්න.
හොඳයි දුවේ පුතේ, එහෙමනම් අපි අද දවසේ කතා කරේ බැද්දේගම නවකතාවේ පුංචි මැණිකාගේ චරිතය, ඒ වගේම බැද්දේගම ජන ජීවිතය අභාවයට ලක් වෙන ආකාරය, ඒ වගේම අවස්ථා සාසිත නිරූපණය කොහොමද මේ නවකතාව තුළ ස්ථාපනය වෙලා තියෙන්නේ කියලා නවවෙනි පරිච්ඡේදය විශේෂ කරගෙන. ඉතින් දුවේ පුතේ, අදත් හෙළබස් විනිස සිංහල පාඩම රජරට ගුරුගෙදර රේඩියෝ ඉස්කෝලේ ඔස්සේ ඔබ වෙත ගෙනාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිංහල අංශය. ඉතින් මේ කටයුත්ත සඳහා ඔබ වෙත සමීප කරන්නට රජරට ගුවන්විදුලිය පැත්තෙන් රජරට ගුවන්විදුලියේ ප්‍රධානී ලාලානන්ද අඹේදීර මහත්මයා, ඒ වගේම රජරට ගුවන්විදුලියේ ජ්‍යෙෂ්ඨ නිෂ්පාදක සෑම් විනුදර මහත්මයා ඇතුළු කණ්ඩායම විශේෂ මෙහෙවරක් දියත් කරනවා මේ වැඩසටහන ඔබ වෙත සමීප කරවීම උදෙසා. ඒ වගේම ඔබට මේ වැඩසටහන සම්බන්ධයෙන් ඔබේ ප්‍රතිචාරය දක්වන්න පුළුවන් මෙන්න මේ දුරකථන අංකයට 0711 84 20 829, 0711 84 20 829 කියන දුරකථන අංකේ ඔබට කෙටි පණිවිඩයක්, එහෙම නැත්නම් WhatsApp පණිවිඩයක් ඔස්සේ අපිට මේ වැඩසටහන පිළිබඳව ඔබේ ප්‍රතිචාර එකතු කරන්න පුළුවන්. එහෙමනම් දුවේ පුතේ, අදටත් අපි සමු ගන්නවා හෙළබස් විනිස තවත් වැඩසටහනකින් ඔබ වෙත සමීප වෙනතුරු. සියලු දෙනාටම තෙරුවන් සරණයි, ආයුබෝවන්.